ගෙවිඳු කුමාරතුමා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ගන්න ඊළඟට ඔබතුමාට ඊළඟ අවස්ථාවට. එයාගේ වරප්‍රසාද ප්‍රශ්නයක්
මේ වරප්‍රසාද ප්‍රශ්නය මතු කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම පිං. පසුගිය 25 වෙනි දින පස්වරු 2:05 අතර කාලයේදී ගරු නිමල් ලංසා මන්ත්‍රීතුමා කළ ප්‍රකාශ නිසා මාගේත් පොදුවේ මේ සභාවේ සියලුම ජාතික ලයිස්තු වලින් තේරීපත් වූ මන්ත්‍රීතුමාලගේ වරප්‍රසාද කඩවීදයේ පරීක්ෂා කර සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ඊට සඳහන් කළ විනාඩි කිහිපය ඇතුළත ගරු ලංසා මන්ත්‍රීතුමා මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන්ට නිගුරු කිරීම පිණිස පිස්සෙක් යන යෙදුම මෝඩයෙක් යන යෙදුම භාවිත කර ඇත. පොදුවේ ජාතික ලයිස්තුවෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන්ට ජාතික ලයිස්තුවෙන් නා පිම්පියෝ ලෙස අපහාස කර ඇත. කාට හෝ මුට්ටි අල්ලා ආය ලෙසත් එතුමා ජාතික ලයිස්තුවෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන්ව හඳුන්වා ඇත. ගරු කථානායකතුමනි, මාගේ නම ජාතික ලයිස්තුවේ 3 වෙනිට නැත්නම් 4 වෙනිට සඳහන් තිබුණු අතර සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශ ලැබුණු අතිමහත් ජනවරම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණිමි. අදටත් ඒ ජනවරම සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිමි. දැන් අද ගරු ලංසා මන්ත්‍රීතුමා ජාතික කටයුතු කරන්නේ අතිගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය පිළිගනිමින් බව අපි කවුරුත් දන්නා කරුණක්. ගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම් පරිදි සර්වපාක්ෂික සාකච්ඡාවන් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවලදී ගරු ලංසා මන්ත්‍රීතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා විවිධ කටයුතු වල නිරත සිටිනවා අප දැක ඇත. එතුමාගේ වචන අනුව නම් වරදාන වෙනුවෙන් මිට්ටි අල්ලමින් සිටියා විය යුතුය. දැන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තනතුරට පත්ති තේරීපත් වීමට හැකි වූයේ මේ ගරු සභාවට ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වූ බැවිනි. ඒද මාමින් ජාතික ලයිස්තු නම සඳහන් වන ජනතා අනුමැතිය ලැබීමෙන් නොව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දයේ ඉල්ලා අන්ත පරාජයකට පත්වීමෙන් පසුවේ ගරු ලංසා මන්ත්‍රීතුමා පිස්සෝ මෝඩයෝ පිම්පියෝ ලෙස ජාතික ලයිස්තු මන්ත්‍රීතුමන්ලට කරන අපහාස සීගන්වන්නේ රජතුමාගේ ඇඟේ වැසූ මැස්සාට පහරදීමට කඩුවගත් මෝඩ වඳුරාවය. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ හිතේශීන්ගේ භාවිතයෙන් ඔබතුමා අනුවද මෙනුනේ ඇත. ගරු කථානායකතුමනි, දැන් ගරු ලංසා මන්ත්‍රීතුමා මාහට විශේෂයෙන්ද පොදුවේ ජාතික ලයිස්තුවෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන්ටද මෙලෙස අපහාස කිරීමට යොමු වූයේ මේ ගරු පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලට කාලය වෙන් කිරීම හා ආසන බැඳවීම ගැන මා මූලාසනයෙන් නැගූ ප්‍රශ්නයක් මුල් කරගෙනය. මම ප්‍රශ්නය යොමු කළේ මූලාසනයට මිස ගරු ලංසා මන්ත්‍රීතුමාට නොවේ. වලංකඩයට පැන්න ගුණාගෙන අපට ප්‍රාථමික පන්තිවලදී කියා දෙන්නේ තමන්ට අදාළ නැති කාර්යයන්ට යොමු වීමේ විපාක ගැන අවබෝධ කර දීමටය. දැන් අවසාන වශයෙන් ගරු කථානායකතුමනි, එදා මා මූලාසන ඉදුම් කළ ප්‍රශ්නය මෙයයි. ගරු ලංසා මන්ත්‍රීතුමාට කාලය වෙන්වන්නේ ආණ්ඩු පක්ෂයෙන් නම් ගරු මූලාසනයේ තුමා හඳුන්වන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස නම් එතුමාට විපක්ෂයේ ආසනයක් වෙන් කරන්නේ මන්ද? මේ පැනේ සුදුසු පියවර ගැනීම පිණිස ඔබතුමාට යොමු කරන බව එදා ඒ අවස්ථාවේ මූලාසනයේ සිටි ගරු මන්ත්‍රීතුමා සඳහන් කළ බවද ඔබතුමාට සීපත් කරමින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් ඉපාවනකමින් ඉල්ලා සිටිමි. නීතියක් ක්‍රීතියක් නැති ජන සමාජයේ මෙන්ම භාෂාවද අවුලෙන් අවුලට යේ යන්න කුමාතුංගම නිදාස ප්‍රඥාසිය ව්‍යාකරණ විවරණ කෘතියේ පෙරවදනේ සඳහන් කරන සඳහන සිහිපත් කරමින් මේ උත්තරීතර ගරු සභාව අවුලෙන් අවුලට යෑමට කිසි ලෙසකත් ඉඩ නොතබන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කාලය ලබා දුන්නාට බොහොම පිං. කතානායකතුමනි,
විපක්ෂ නායකතුමා,
කතානායකතුමනි, බෙහෙවින් ස්තුතියන්ත වෙනවා ඔබතුමාටත් අධ්‍යාපන ඇමතුමාටත් වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන. ගරු අධ්‍යාපන ඇමතුමනි, 2019-2020 උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවා ගැනීම සඳහා වූ ගැසට් පත්‍රය පහුගිය වසරේ අගෝස්තු මාසයේදී නිකුත් කර තිබෙනවා. ඒ වසර 4කට පසුවයි. පසුව මෙම බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයන්ද මෙම වසරේ ජනවාරි මාසයේදී පවත්වා තිබෙනවා. එසේ වුවද විද්‍යාපීඨ සඳහා තෝරාගත් කණ්ඩායමක් සම්බන්ධයෙන් මෙතෙක් රජයේ කිසිදු නිවේදනයක් සිදු කර නැහැ. ඒ නිසා මම ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් අහන්න කැමතියි, මෙම සම්මුඛ පරීක්ෂණයෙන් ජාතික අධ්‍යාපන පීඨ සඳහා මේ වන විට සිසුන් තෝරාගෙන තිබේද? එම පිරිස බඳවා ගැනීම සිදු කරන්නේ කවදා වන විටද? එක පළවෙනි කාරණාව, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, 2019-2020 වර්ෂවල ජීව විද්‍යා හා ගණිතංශයෙන් උසස් පෙළ සඳහා පෙනී සිටි අයට සිසු හෙද පුහුණු පාඨමාලාවට බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය මේ වනතෙක් නිකුත් කරලා නැහැ. එසේ වාර්තා වෙනවා. මේ සිසුන් උසස් පෙළට මුහුණ දීලා මේ වෙද්දී වසර 3කට වැඩි කාලයක් ගත කරලා තිබෙනවා. පසුගිය 2018-19 ගැසට් පත්‍රය මගින් විශ්වවිද්‍යාල සඳහා අයදුම් කළ සහ රජයේ ආයතනවල පූර්ණ කාලීන පාඨමාලාවන් සඳහා ලියාදත් පදිංචි වී ඇති සිසුන්ට මෙම සිසු හෙද පාඨමාලාවට බඳවා නොගන්නා බව සඳහන් කර තිබූ නිසා සිසුන් 4000ක් පමණ ඒ කිසිදු පාඨමාලාවකට මෙතෙක් අයදුම් නොකර සිටින බවට වාර්තා වෙනවා. සිසු හෙද ගැසට් පත්‍රය නිකුත් කිරීම තවදුරටත් කල් දැමීම තුළින් මෙම සිසුන්ට වෙනත් කිසිදු පාඨමාලාවකට හෝ අයදුම් කිරීමට ඉදිරියේදී වයස බලපෑමක් සිදු වෙනවා. මේ නිසා මම කැමති ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගෙනුත් ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙනුත් අහන්න, මෙම සිසු හෙද ගැසට් පත්‍රය නිකුත් කිරීමට අපේක්ෂා කරනවද? ඒ කරන්නේ කවදද? ඔතමල්ලගේ පිළිතුරට පෙර තව පුංචි කරුණු දෙකක් ඉදිරිපත් කරන්න තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාට. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාට මේ සභාවේදීත් උපදේශක කාරක සභාවේදීත් පුන පුනාම මතු කරපු පරපතල ප්‍රශ්නයක්, අර උපාධි දහරින් 60,000ක් බඳවා ගන්න අවස්ථාවේදී 465කට යම් යම් පුංචි පුංචි ඌනතා මත, ඒ දරුවන්ගේ ඌනතා ප්‍රශ්න නෙවෙයි පරිපාලනමය ප්‍රශ්න මත ඒ බඳවා ගැනීම සිදු වෙලා නැහැ. මම අනන්තවත් මේ පාර්ලිමේන්තුව තුලත් ස්වදේශ කටයුතු පළාත් සභා අමාත්‍යංශ උපදේශක කාරක සභාවෙත් මම මේක මතු කරලා තිබෙනවා. ඉතාමත්ම කාරුණිකව මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා ඒක ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නට ඔබතුමන්ලා කටයුතු කරන්නයි කියලා. ඒ වගේම ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, නව අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා කථිකාචාර්යවරුන් බඳවා ගැනීමට 2022/7 වෙනිදා අංක 2162 දරන ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියේ විවෘත සේවා ගණයේ යටතේ පුරප්පාඩු 384ක සංඛ්‍යාවක් හා සීමිත සේවා ගණයේ යටතේ පුරප්පාඩු 706ක සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේ පුරප්පාඩු පිරිවීම සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2021/4/25 වෙනිදා සහ සීමිත තරඟ විභාගය 2021/11/28 වෙනිදා පවත්වලා තිබෙනවා. මේ වන විට විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. නමුත් සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් කිරීමට කටයුතු කර නැහැ. සීමිත තරඟ විභාග ප්‍රතිඵල මත බඳවා ගැනීම තුළින් ආණ්ඩුවට විශාල පිරිවැයක වෙනසක් සිදු වෙන්නේ නැහැ. එම නිසා මම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අහන්න කැමතියි, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්නේ කවදාද? විවෘත හා සීමිත තරඟ විභාගයේ සමත් අයට පත්වින් ලබා දීමට කටයුතු කරනවාද නැද්ද කියන කාරණාව පිළිබඳව මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් මම අපේ ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා ගරු අග්‍රාමාත්‍යතුමාට කියන්න කැමතියි, රාජ්‍ය කළමනාකරණ සේවයට බඳවා ගැනීම සඳහා පැවැත් වූ සීමිත තරඟ විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් 692 සඳහා මේ වන විට අත වශයෙන්ම අපි ඉල්ලීම කරා, ඔබතුමා ඉල්ලීම ක්‍රියාත්මක කරා. ඉතින් අපි වැඩක් කෙරෙන්නේ නැතිකොට දෝෂාරෝපණය කරනවා වගේම මේ කර්තව්‍ය කිරීම පිළිබඳව ඔබතුමාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනවා. එනමුත් එම විභාගයෙන් සමත් වූ යයි ප්‍රතිඵල ලේඛනයේ ප්‍රසිද්ධ කර ඇති තවත් 780ක් ඉන්නවා. ඒ 780ටත් ඒ පුරප්පාඩු තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා 690 දෙනෙකුගේ ඒ රාජ්‍ය සේවයේ අභ්‍යන්තර උසස් වීම සිදු කරා සේම මේ 780 දෙනාටත් සාධාරණත්ව ඉෂ්ට කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මට මේ වැදගත් කරුණු කාරණා ඉදිරිපත් කරන්නට ඉඩ ප්‍රස්තාව සලසා දුන් ගරු කථානායකතුමාටත් ඒ අදාළ විෂය භාර අමාත්‍යතුමන්ටත් මගේ ස්තුතිය පුද කරනවා. දැන් මම බලාපොරොත්තු වෙනවා ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට ධනාත්මක, හරාත්මක, ගුණාත්මක, ප්‍රගතිශීලී පිළිතුරු. ස්තුතියි.
ගරු කථානායකතුමනි,
ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු පළවෙනි ප්‍රශ්නය අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අලුතෙන් කරන ලද බඳවා ගැනීම සම්බන්ධයෙන් තත්වය ඔබතුමා සඳහන් කළ ආකාරයට ජනවාරි මාස වෙනකොට අපි සම්මුඛ පරීක්ෂණ කැඳෙව්වා. අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා ඊට පෙර ආතුම අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩගේ මත විෂය වර්ගයේ අනුව කුසලතා පදනම් සහ දිස්ත්‍රික් පදනමින් අයදුම්පත් කැඳවලා ගැසට් නිවේදනය අනුව සම්මුඛ පරීක්ෂණ තියලා අවසන් කළා තිනෝ. දැන් ඒක අවසන් අධිරේ තියෙන සමහර අභියාචනා ඉදිරිපත් කළා තිනෝ. මොකද තිරිකුණාමලයි වගේ දිස්ත්‍රික්කවල පළාත් සභාවෙන් ලැබු පුරප්පාඩු සංඛ්‍යාව නිවැරදි නෑ විපක්ෂ නායකතුමනි. දැන් උදාහරණයක් වශයෙන් ඉතා විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙන ප්‍රදේශයක් තමයි නැගෙනහිර පළාත. අම්පාර, තිරිකුණාමලය, මඩකලපැණි දිස්ත්‍රික්කවල. ඒ නිසා අපි ඒවා නිවැරදි කරගෙන ඒ පැත්තට දෙන කෝටයක වැඩි කරන්න අපිට සිද්ධ වුණා. ඊළඟට වතුකරේ සම්බන්ධයෙන් අපේ රාධාකෘෂ්ණන් මැතිතුමා වැනි අයත් ප්‍රශ්නේ මතු කළා. පළාත් සභාවෙන් ලැබලා තියෙන සංඛ්‍යාලේඛන යාවත්කාලීන කරන්නයි කියන කාරණේ. මෙන්න මේ කරුණුතික නිසා තමයි මේ කාලය ගත වෙන්නේ. නමුත් මැයි මාසයේ අවසන් වන වීමට පෙර අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අලුත් කණ්ඩායම් ටික බඳවා ගන්න කටයුතු කරනවා. එපමණක් නෙවෙයි, ඔවුන්ට ලබා දෙන දීමනාව අමාත්‍යංශයෙන් දෙන්නේ රුපියල් 5000යි මාසෙකට. ඒක බැංකු හරහා රුපියල් 15000ක් දක්වා ණයක් හැටියට රැකියාව ලැබුණාන් පස්සේ අය කරගැනීමේ පදනම මත ලබා දීමේ කටයුතු අපි ආරම්භ කළා තිනවා. මම හිතන්නේ එතකොට රුපියල් 15000ක් විද්‍යාපීඨ ශිෂ්‍යයෙකුට මාසෙකට ලැබෙනවා ඒගොල්ලන්ගේ ආහාර සහනික කටයුතු කිරීම සඳහා. ඒ නිසා මැයි මාසයේ අවසන් වීමට පෙර විද්‍යාපීඨ වල සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා. ඊළඟ ප්‍රශ්නයත් ඒකටම සම්බන්ධයි. ගුරු අධ්‍යාපනඥ සේවයේ ඇත්තරම දැන් ඉන්නේ 140යි. 160ක් නෑ. මේක අවුරුදු දෙකම අරග තුනක් තිස්සතුවිච්ච ප්‍රශ්නයක්. නමුත් මේ පසුගිය සතිය වෙන විට අපිට අනුකමිටුව මගින් අනුමැතිය ලබා දීලා තිනවා. ඔබතුමා කිව්ව ආකාරයට සීමිත විභාගය පවත්වලා තිනවා. ඒකේ ප්‍රතිඵල දැන් නිකුත් කරાવી විවෘත විභාගයේ අවසන් කළා තිනවා. ඒ නිසා මේ දෙකෙන්ම 1200ක් වන් බඳවා ගැනීමට තිනවා. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබිලා තිනවා. ඒ නිසා අපි ප්‍රතිඵල නිකුත් කළා. ඉක්මනින්ම බඳවා ගන්න. මොකද අපිට අර විද්‍යාපීඨ වලට සිසුන් බඳවා ගන්න අවස්ථාව වෙනකොට මේ අධ්‍යාපනඥ සේවයේ ගුරුවරු එතන ඉන්න ඕනේ. ඒ නිසා මේ දෙකම එකවර කරන්න අවශ්‍ය නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මාසයේ අවසන් වීමට පෙර මේ කටයුතු දෙකම අවසන් කරන්නට.
කරෝ කතානායකතුමනි, හලෝ, I think I'll have to answer the, the Karu Vipakshanayaka Thumani obathuma nirpat karapu karuna satyak 2018 19 usas pela samath daru tamai meka idiripat one 3700ක් innawa etana namuth avashanawakata athi wetcha tattwe tamai 18 19 kalaya thula කොවිඩ් වසංගතයත් ඒ වගේම චක්‍රලේඛනයක් අනුව බඳවා ගැනීම නතර කිරීමේ මැඩපිළිවෙලත් එක්ක තමයි මේ ප්‍රශ්නය තිබුණේ. මේ ප්‍රශ්නය සම්බන්ධව රාජ්‍ය අමාත්‍යතුමිය ගරු ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරපු වෙලාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලැබලා දීලා තියෙනවා වහාම මේ ළමයි ටික බඳවා ගැනීමටත් ඉසෙට් ස්කෝයක අනුව බඳවා ගැනීමටත් ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමටත් අවශ්‍ය කටයුතු කරන්න කියලා. අපි මේ වැඩපිළිවෙලට මොරටුව විශ්වවිද්‍යාලයට බාර දුන්න මේ SHCO එක අනුව මේ අයගේ මේ වැඩපිළිවෙල ගේන්නයි කියලා. හැබැයි ඊයේ කන්සල්ටේටිව් කමිටි එකේ යෝජනාවක් අවල් විභාග කොමසාරිස්තුමාට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදීමක් කරොත් මේක ඉතා කෙටි කාලෙකින් ලබා ගන්න පුළුවන් කියලා. මේක ලබා ගත්ත ගමන්ම ඒකට අවශ්‍ය ප්‍රතිපාදන මැනේජ්මන්ට් සර්විසස් එකේ නුතරමතිය අරගෙන ප්‍රතිපාදන වෙන් කරන්න ජනාධිපතිතුමාම උපදෙස් දීලා දෙනවා. මෙතුමිය තමයි සම්බන්ධව සාකච්ඡා කරේ. ඒ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා. එතන මානසික ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අයට කසාදයක් කරගන්නත් බැරි තත්ත්වයක් කියන කතාවත් ඒ දෙමව්පියන් කතා කරා. මොකද මේ සම්බන්ධව ස්ථිර වැඩපිළිවෙලක් නැති නිසා. ඒ නිසා ඒ සම්බන්ධව මේ ඉදිරි දින කීපය තුළ දැන් අද මෙතනින් පස්සෙත් මම කාර්යාලයට යන්නේත් මේ ප්‍රශ්නය එක ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය විසඳ ගන්න වැඩ පිළිවෙලක් සකස්
කරගන්න. ඔව්, රක්ෂණ කිරියල් මැතිතුමා.
මේ
කාලය අවසානයේදී කාලය පැද්දික් කරගන්න බං සභානායකතුමාගෙන් ඇහුවා.
ඔව් දයාසිරි ජයසේකර මහත්තයා.
මොනි අපේ මේ ගරු අග්‍රාමාත්‍යතුමාත් ඉන්න නිසා මම විශේෂයෙන් අහන්න කැමතියි දැන් මේ අපේ මේ පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමත් එක්ක 3000කට අධික ප්‍රමාණයක් ඉන්නවා ගරු කතානායකතුමා රාජ්‍ය සේවකයෝ. මම මේක අපි මැතිවරණ කොමිසමෙන් අහපුවාම කිව්වා මැතිවරණ කොමිසම විදියට ඒගොල්ලන්ට මැතිවරණ කල් දාන්න කියලා නියෝගයක් නිකුත් කරන්න බෑ. හැබැයි මේ ඉන්න අයට වැඩට යන්න ඉඩ දෙන වැඩපිළිලකට මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නියෝගයක් නිකුත් කරන්න පුළුවන් කියන ඉල්ලීම ඒගොල්ලෝ අපිට කිව්වා. ඉතින් මම අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අහන්න කැමතියි මේ අය ඉතාම අමාරු දැනක ගරු කතානායකතුමා දැන් ඉන්නේ. ඉතින් ඒ නිසා මම බොහොම ඔබතුමාගේ ප්‍රදේශෙත් මම හිතන වගේ ඇති විශාල අර්බුදයක් මේක. ඉතින් මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලනවා මැතිවරණ කොමිසම කිව්වා කිසි ගැටලුවක් නැහැ. මේ අය සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විදියට පරිපාලන අමාත්‍යතුමා විදියට නියෝගයක් නිකුත් කරනවා නම් මේ අයට වැඩ කරන්න දෙන්න කියලා ඒක අනුව වැඩ කිරීමට කිසි ගැටලුවක් නැහැ කියලා මම අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අහන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා වක්කුඹුර මැතිතුමා උදේ පාන්දර ඔකට පිළිතුරක් දුන්නා. වක්කුඹුර මන්ත්‍රීතුමාට දෙන්න.
කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා ඒ රාජසේවකයන් නැවත සේවයට යවන්න ඒ තමන්ගේ ඉල්ලන ඡන්ද බල ප්‍රදේශයෙන් පිටටද. ඕක හොඳ පැහැදිලි කිරීමක් උදේ කරා ඒක නිසා අවශ්‍ය වෙන එකක් නෑ අපෝ. ඇයි මොකට අදාළ වෙන්නේ නැත්තේ?
ඔව්
ගරු කතානායකතුමා දැන් උදාහරණයක් අපේ ඇමතුමා
ඔව්
උදාහරණයක් ගන්නකෝ මේ අපි හිතන්නකෝ මේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කියලා මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉන්න කෙනා කොහොමද තමන්ගේ කොට්ටාසියෙන් පිටර යන්නේ කියලා කියන්නේ? ඒකයි මං
අහන්නේ. ගරු මන්තුමා නෑ නෑ ඔබතුමා කියපු එක අපි බැලුවා. අපි ඒකත් බැලලා තමයි ඒ කටයුත්ත කරේ. එහෙම ලොකු ගැටලුවක් එන්න විදිහක් නෑ. ඒ ආවොත් ඒකත් විසඳලා දෙනවා. ඒක නිසා ඔය මේ වැඩි හරියක් ඉන්නේ පාසල් වල ගුරුවරු. එතකොට ඒ ප්‍රශ්නේ ඉන්නේ අනිත් ඔක්කොම ඉන්නේ තමන්ගේ කොට්ටාසෙන් පිටත ආයතන වල. එහෙම ආවොත් ඒක විසඳලා දෙනවා.
දැසිරි ජය
මේ ගුරුවරු ගැන විතරක් හරි හිතලා හෝ සමෘද්ධි නියාමක ගැන හිතලා හෝ වෙනත් එහෙම කියන්නේ නැතුව මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ අය සංස්ථාපිත මණ්ඩල වල වැඩ කරන අය ඉන්නවා. හරි ඊළඟට ගුරුවරුත් ඉන්නවා විවිධ රාජකාරි කරන අය ඉන්නවා. මම කියන්නේ අර ඒ ඔය කාරණේට වැඩිය කල්පනා කරන්න මේ අයට ඉන්න කොහේ හරි දැනක වැඩ කරන්න ඉඩ දෙනවයි කියන එක දුන්නොත් විතර මේගොල්ලෝ කොහේ හරි ඊට පස්සේ ට්‍රාන්ස්ෆර්ස් කරගන්න එක වෙනම කාරණයක්. නමුත් දැන් ඔබතුමාලා කියන විදියට කරන්න ගියොත් අර කරන වැඩේ මම කිව්වා වගේ දැන් උදාහරණයක් ගන්නකො තෙල් සංස්ථාවේ ඉන්නවා. තෙල් සංස්ථාවේ ඉන්න සේවකෙක් කරු ඇමතුමා ඔබතුමාලා කියනවා ඉතින් පිටර ගිහිල්ලා ඉන්න කියලා. දැන් එයා ඉන්නේ සමාජලාට මේ කොරෝනා වෙන්න පුළුවන්. එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයා කොහොමද අපව වෙන දනකට යාව තල්ලු කරන්නේ? ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. වෙන එකක් නෙමෙයි මම යෝජනා කරන්න වෙන එකක් නෙමෙයි. ඔබතුමාලගෙන් ඉල්ලන්නේ මේ අයට ඉන්න තැනම වැඩ කරන්න යන්න දෙන්න. දැන් මොකද ඡන්දයක් නැහැ නේ ඇත්තටම. ඡන්දයක් තියන්නේ නැහැ. එහෙන් ඡන්දයක් තියන්නේ නැතුව මේ මිනිස්සුම ගෙදර තියන් ඉඳලා හරියන්නේ නැහැ නේ. ඡන්දයක් නැහැ නේද ඇත්තටම නැහැ නේ.
වක්කුණා ඇත්තටම.
ඡන්දයක් නැහැ.
පොඩක් අපේ මන්තුමා දරු කතානායකතුමනි මෙතුමාට මම තේරුම් කරලා දෙන්නම් ආණ්ඩුකම් ව්‍යවස්ථාව 102 තියෙන්නේ නාම යෝජනා දෙන දවසට ඉස්සෙල්ල දවසේ ඉඳන් මැතිවරණයේ අවසන් වෙන දවස වෙනකන් ඒගොල්ලෝ නිමාඩු පිට ඉන්න ඕනේ කියලා. මැතිවරණ කොමිසමත් එක්ක කතා කළ මේ එකඟතාවයක් හදාගත්තා. ආණ්ඩුකම් ව්‍යවස්ථාව එහෙම තිබුණත් දැන් මැතිවරණයේ හරියට දිනයක් නැති නිසා අනිත් අපේක්ෂකෙකුට අගතියක් වෙන්නේ නැති ආකාරයට ඒ කොට්ටාසෙන් පිටට ස්ථාපිත කරන්න මැතිවරණ කොමිසමේ නිර්දේශය තියෙන එහෙමයි. ඒ නිසා ඔබතුමා කියන එක ලංකාවේ කොහේ හරි එක ආයතනයක් එහෙට විතරක්ම තියෙනවා. අපි ඒක මොකක් හරි ඒ ආයතන ප්‍රධානියත් එක්ක කතා කරලා හරි එයාට ඒ වෙලේ දේශපාලනය කරන්න එපා කියලා හරි යම් කිසි තීන්දුවක් අරන් කළා දෙන්න ගන්න කරතුම එහෙම ප්‍රශ්න මේ කතා නැගිතුමනේ එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ.
කොයි පැක්ෂ නැගිතුම
ඔයාලේ
ගරු කතා නැගිතුමනේ ඇමතිවරයා පුනපුනාම මේ සභාවේ ප්‍රකාශ කරා රාජ්‍ය සේවයේ ඉඳගෙන නිමාඩු අරගෙන මැතිවරණවලට ඉදිරිපත් වුණු ඒ අපේක්ෂක අපේක්ෂිකාවන්ට අගතියක් නොවන ආකාරයට ඒ අයගේ වැටුප් ගෙවීමේ කාර්යය ක්‍රියාත්මක කරන්නට සියලුම දේ සකස් කරලා හමාරයි කියලා. නමුත් ගරු කථානායකතුමනි, මේ අද දවසෙත් මේ මොහොතෙත් අපිට විවිධ අංශවලින් අනත්දින සේවක කාර්ය මණ්ඩල ඇතුළු විවිධ රාජ්‍ය සේවක පැතිකඩවලින් අපිට එනවා බරපතල චෝදනාවක්, තවමත් ඒගොල්ලන්ට වැටුප් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මම ගරු කථානායකතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි, ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. දැන් ඔබතුමා මෙතනවිල්ලා කියනවා කැබිනට් එක අර තීන්දුව ගත්තා, මේ තීන්දුව ගත්තා, දීමනා ටික ගෙවන්න, වැටුප් ටික ගෙවන්න මේ අනාදී වශයෙන්. අපිට මැසිවිලි නගනවා, එක්කෝ මැතිවරණය පවත්වන්නෙත් නැහැ, එහෙම නැත්නම් මේ 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 යම් කිසි සංක්‍රාන්තික කාලයක් ඇති වෙලා තිබෙනවා. මැතිවරණය කවදා පැවැත්වේදෝ කියන එක ගැන කුතුහලයක් තියෙනවා. මේ මිනිසුන්ගේ වැටුප් ටික ලැබෙන්නේ නැහැ, මේ ජනතාවගේ දීමනා ටික ලැබෙන්නේ නැහැ. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක් ගරු කථානායකතුමනි. මං අහන්න කැමති, ඇයි ඔබතුමන්ලට රජයක් හැටියට ශක්තිමත් විධිමත් ස්ථිර තීන්දුව ගන්න බැරි? මේ අපේක්ෂකත්වයට ඉදිරිපත් වුණු ඒ අපේක්ෂක අපේක්ෂිකාන්ට රාජ්‍ය සේවය, අර්ධ සේවය, විවිධ සේවාවන් වල හිටපු අයට ඇයි මේ දීමනාව ගෙවන්න බැරි? ඇයි මේ වැටුප ගෙවන්න බැරි? මේක හරි විහිළුවක්. මොකද ඒගොල්ලොන්ගේ වරදින් නෙවෙයි මේ වැටුප් අහිමි වෙලා තිබෙන්නේ. ඔබතුමන්ලා මැතිවරණයක් පවත්වන්නට තියෙන බියගුණකම නිසා, නිවටකම නිසා, මැතිවරණයකට යන්නට කොන්දක් නැති නිසා. ඉතින් ඔබතුමන්ලාට කශේරුකාව නැති වුණයි කියලා ඒ මිනිසුන්ගේ පඩිය අහිමි කරන එක හරිද?
අප්‍රේල් මාසේ 25 දක්වා මාර්තු 9 වෙනිදා ඉඳන් වැටුප් ගෙවන්න කියලා හිටන් ඇරියා. ඒකේ මම උදෙත් පැහැදිලි කිරීමක් කරා, යම් යම් රාජ්‍ය ආයතනවල සංස්ථාවල මේක නතර කරගෙන හිටියා. අපි ඒ ඔක්කොටම කිව්වා රාජ්‍ය සේවකයා කියන එක අර්ථ නිරූපණය කරලා තියෙනවා ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ. ඒක නිසා ඒගොල්ලන්ට ගෙවන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ මේ එක එක්කෙනා එක එක විදිහට හිතලා තිබුණා. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කොහේ හරි ගෙව්වේ නැත්නම් ඒගොල්ලෝ ගෙවන්න ඕනි. ඒක කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා තියෙනවා ගෙවන්න කියලා. ඒ නිසා විපක්ෂ නායකතුමා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබතුමා කියන කාරණාවක් තියෙනවා, තපර දෙන්නකෝ. ඔබ නැහැ ඔබතුමා කියන එකේ එකක් තියෙනවා, මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා ස්ථිර නැති වෙච්ච අය. ඒගොල්ලන්ට ගැටලුවක් තියෙනවා.
ගරු ඇමතුමා ඔකේ ඉක්මන් කරන්න. මොකද
ඒක නිසා ඒ කැබිනට් පත්‍රිකාව ඒ සියලු දෙනාටම ගෙවන්න පුළුවන්.
ඔබතුමාගේ අමාත්‍යංශයට තින්නත් ළමයි දෙන්නේ තුන් දෙනෙක් මට කතා කරා, තාම පඩි ලැබුණ නැහැ කියලා. ඒ හින්දා පොඩ්ඩක් හොයලා බලලා මේ ඉක්මන් කළා මේ කටයුතු කරන්න. ඔව් කිරියල් ඇමතුමා.
දැන් ඇත්ත වශයෙන්ම මෙතුමාගේ විසඳුම ඇත්ත වශයෙන්ම දඩුවට වඩා දරුණුයි. දැන් තෙල් සංස්ථාව වැඩ කරන එක්කෙනෙක් කොහේ ගිහිල්ලා වැඩ කරන්නද? ඉතින් විසඳුම මෙතුමා දීලා තියෙන විසඳුම ඒ අය ඉන්න තත්වයට වඩා දරුණුයි. දැන් ඉතින් මේක ගරු කතානායකතුනි, අපි ඉල්ලීමක් කරන්නේ ඒ අයට ඉන්න තැනම වැඩ කරන්න ඉඩ හරි. ඒක ප්‍රශ්න ඉවරයි.
පැහැදිලි. ඔව්
මැතිවරණ කොමිසමත් එක්ක අගමැතිතුමායි මායි සාකච්ඡා කරලා එතුමාලා දීපු නිර්දේශය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඔබතුමාලා කියලා මැතිවරණ කොමිසමට ඔය කරුණට ඉදිරිපත් කළා, ඒගොල්ලෝ නිර්දේශයක් එවුවොත් එතනම තියන්න කියලා අපි එහෙම කරන්න කරනවා. අපි කරනවා. ඒ ඡන්ද තියන්නේ ඒක මුදල් අමාත්‍යයෙන් සල්ලි දුන්නාන් තියයි.
හරි. දැන් ඔක අපි
ඒවලේ හන්න
ඕන. ස්ථානේ ඔව් විපක්ෂ නායකතුමා, මම කියන්නේ මෙතන කතා කරලා මේ ප්‍රශ්නේ විසඳුනේ නැහැ මෙච්චර දවස්. ඔව්.
නායකතුමනි, මේක මේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. රජයේ නිලධාරීන් නිවාඩු අරගෙන මැතිවරණයකට ඉදිරිපත් වුණා අපේක්ෂක අපේක්ෂිකාවන් හැටියට. රජයේ තීන්දුව කළා තිබෙනවා මැතිවරණය පවත්වන්නට මුදල් ලබා නොදෙන්න. ඒ தත්ත්වය තුල අපි ඉල්ලීමක් කරා මේ රාජ්‍ය සේවයේ නිලධාරිනියන්ට ඒව ටික ලබා දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නයට වැටුප් ලබා දීමේ විසඳුම ලබා දීමේ වගකීම තියෙන්නේ මෙතුමට, ආණ්ඩුවට. ආණ්ඩුවයි මැතිවරණය නැවැත්තුවේ, ආණ්ඩුවයි මැතිවරණයට සල්ලි දෙන එක නතර කරේ, ආණ්ඩුවයි දහස් ගණනක් රාජ්‍ය සේවකයෝ අනාථ කරලා තියෙන්නේ. ඔබතුමා කොහොමද කියන්නේ අපිට ගිහිලා මැතිවරණ කොමිසමට කතා කරලා නිර්දේශ කරන් දෙන්න එතකොට ඔබතුමාලා ඒක ක්‍රියාත්මක කරන්නම් කියලා කොන්ද පණ නැති කතා කියන්න එන්න එපා ඔබතුමා ඔබතුමාගේ වගකීම තමයි ඔබතුමා යටතේ ඉන්න රාජ්‍ය සේවකයන්ට අහිමි වුණු වැටුප් ටික ලබා දෙන්න නිකන් කොන්ද පණ නැති කතා කියන්න එන්න
එපා කුමරැමතුමා
කරු කතා නැගතුමනි කොන්ද පණ නැති කාගෙද කියලා හිටන් පේනවා ඇති මට හොඳ කොන්දකුත් තියෙනවා කොන්දක් පණ තියෙනවා විපක්ෂ නායකතුමා එහෙම කතා ගන්නවා මං හිතුවා ඔබතුමා බොහොම සීලාචාර විදියට කතා කරන්න කෙනෙක් කියලා මගේ කොන්ද ගැන හොයන්න එන්න එපා කාරුවත් මගේ කොන්ද ගැන හොයන්න ඕන තරම් අය ඉන්නවා ඒ නිසා ඒ වැටුප් ලැබලා දීම කතා නැගතුමනි කාට හරි හම්බෙලා නැත්නම් ඒක ඉදිරිපත් කළොත් ඒක ආරම්භ දෙන්න කටයුතු කරන්න මේක ලංකාවේ 3000ක් විතර ඡන්ද ඉල්ලනවා මේ ඉල්ලන ඔක්කොම හම්බුණාද කියලා නම් ඒ අපේ කැබිනට් පත්‍රිකාව කියවලා තියෙනවා.
හරි අමතුමා සමහර ඉල්ලහරි මේ ක්‍රියාත්මක කරලා නැහැ. ඉතින් ඒ හින්දා අපි කතා කරන්න
බැහැ.
ඔව් සභානායකතුමා ආරම්භ කරන්න යෝජනාංක 1 සහ 2 විවාදේ.
ගරු කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ අංක 1 ආරම්භ කරලද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් පිළිබඳව විවාදය කල්තැබූ විවාදය දැන් ආරම්භ කළ යුතුයි. එවැගේම අංක 2 දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කීවීම ඉදිරිපත් කරන.
ඔබ සුදී ගරු අගමැතිතුමා විවාදය ආරම්භ කරන්න.
ගරු කතානායකතුමනි ජාත්‍යන්තර මූල්‍යාධාර මුදලේ සමග ඇතිකරගත් ගිවිසුම පිළිබඳ විවාදයේ එක්වන්නට මේ අවස්ථාව ප්‍රයෝජනීයට ගන්නේ විශේෂයෙන් පසුගිය වසරේ අපේ රට මූණ දුන්නු දරුණතම මූල්‍ය අරමුදල අන් පෙර දවසකට වඩා මූණ දුන්නු මූල්‍ය හා ආර්ථික අරමුදේ හමුවේ මුළුමහත් රට අඩපණ වී ගිය ආකාරය මේ පාර්ලිමේන්තුවට මතකයි. අපේ රටේ ජනතාවට එය අමතක වන්නේ නැහැ. එවකට තිබුණු පාලන තන්ත්‍රය වෙනස් වී ජනාධිපතිතුමා තමන්ගේ ජනාධිපති ධූරයෙන්ද අයින් වී අමාත්‍ය මණ්ඩලයේද අමාත්‍ය ධූරයෙන් අයින් වී නව අමාත්‍ය මණ්ඩලයක් හා පාර්ලිමේන්තු විසින් අලුතෙන් ජනාධිපතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව තාම බහුතර අනුමැතියකින් පත් කරගත්තා. ඒ ජූලි මාසයේ අවසන් වෙනවීම පස්සේ එම අරමුදය සමනයකට පරිවර්තනය කිරීමේ උත්සාහයට විශාල දේශීය හා ජාත්‍යන්තර උත්සාහයක් දැරීමට සිදුව තිබුණ බව මුළු පාර්ලිමේන්තුවම දන්නවා. ඒ බව ප්‍රකාශ කරත් තිබෙනවා. අපි ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් සියලු දෙනා විසින්ම ප්‍රකාශ වුණේ කරු කතානායකතුමනි මේ අර්බුදය විසඳීමට යථා තත්ත්වයට රටේ ආර්ථිකය හා එදිනෙදා ආර්ථික සේවාව හා නිෂ්පාදනයන් ගෙනවීම එනීමට කටයුතු කළ යුතු බවත් විරුද්ධ පක්ෂයේම ප්‍රකාශ කළ කීප වතාවක් IMF එකට යන්න කියලා ඒ අය කිව්වා කියලා. ඒ අය කිව්වත් මේ අය කිව්වත් IMF එකට යන්න කියන කතාව පොදුවේ පාර්ලිමේන්තුවේ හා ජාතික වශයෙන් වෘත්තිමය විශේෂඥයන් විසින්ද ආර්ථික විශේෂඥයන් විසින්ද ඉදිරිපත් කරපු කාරණාවක්. අද ඒ අනුව ඉතාම සාර්ථක අවස්ථාවකට අපි පැමිණෙමින් තිබෙනවා. අර්බුදය අපි බහරගෙන අර්බුදය හරහා ඇති අභියෝගය ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මුදලා මාත්‍යවරයා හැටියටත් කටයුතු කරන්න පුළුවන් වුණු සහනදායී තත්ත්වයන් බොහොමයක් රටේ ආර්ථිකයේ ඉන්ධන ක්ෂේත්‍රයේ එදිනෙදා පරිපාලන ක්ෂේත්‍රයේ රටේ නිෂ්පාදන ක්ෂේත්‍රවල විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමේ ක්ෂේත්‍රවලට පැමිණීම පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අපට ආධාර ණය ගනුදෙනු කරන රටවල් ශ්‍රී ලංකාව සමග ඒ පැවති සහනම් වැනි වචනයකට පරිවර්තනය වුණු මූල්‍ය ප්‍රතිපාදනයන් අද ක්‍රියාත්ම කරන්න එකඟ වී තිබෙනවා. ඉතින් එහි මූලික කොන්දේසි අතරට එකක් IMF ගිවිසුම. අපි ප්‍රකාශයට පත් කරා අපි බංකොලොත් භාවය පිළිබඳව. බංකොලොත් භාවයට ප්‍රකාශයට පත් කිරීමෙන් ගොඩේම සඳහා වූ පළවෙනි පියවර ගැනීමට අවශ්‍යව තිබුණා අපට. මේ IMF සමග කර සාකච්ඡාවන් වල ප්‍රතිඵලයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9 බිලියන් IMF ෆැසිලිටි එක අපට කාර්තු වශයෙන් ලැබෙනවා. ඒ ෆැසිලිටි එක ලැබීමේ විශ්වාසය IMF එක පමණක් නොව තා දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵලයක් පසු ප්‍රතිඵලයන්ගේ හේතුව මත ඒ අනුමත කර ගැනීමට තිබුණු අවස්ථා රාශියක්. මේ පළවෙනි වතාව නෙමේ IMF එකට අපි ගියේ, මේ 16 වෙනි වතාව අපේ රටේ ඉතිහාසයේ. බොහෝ අය කියනවා, මං අහගෙන හිටියා, අපේ රටේ මේ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් කියනවා මෙය පළවෙනි වතාවට ගියපු කතාවක් වගේ. ආණ්ඩු හැම එකකම එක්කෝ ඒ එක ආණ්ඩුවක ඉඳලා විපක්ෂයට ගිහිල්ලා එක්කෝ විපක්ෂයක ඉඳලා ආණ්ඩුවට ආපු අය මේ ජ්‍යෙෂ්ඨයන්ට අමතකයි තමුන් මේ 16 වතාවම මේකට සහභාගි වෙලා තියෙන බව. හෝ ඒකෙන් අඩක් සහභාගි වෙලා තිබෙන බව. ඊට ඉදිරි පියවරක් අපි අරන් තිබෙනවා. මේ ගිවිසුම් පිළිබඳ වෙනම විවාදයක් හා ඒ පිළිබඳ සියලු කෙටුම්පත් ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබෙනවා. ඒ පළවෙනි අවස්ථාව ලංකා පාර්ලිමේන්තුවේ අපි දන්න විදිහට. ඒ නිසා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී හා විවෘත භාවයෙන් මේකට කටයුතු කරන්නට සියලු දෙනාගේ සහයෝගය ඒ නිසා අවශ්‍ය වෙනම බව සඳහන් කළා. කාරණා කීපයකට මම සඳහන් කරන්න කැමැති තිබෙන වේලාව මත කථානායකතුමනි, මේ කාල පරිච්ඡේදය තුළ තිබුණු මූලික අර්බුදයන් වලින් අප ඉන්ධන බෙදා හැරීම, විදුලි අර්බුදය, ගෑස් අර්බුදය පමණක් නොව අපේ රටේ ගොවි ජනතාවට යළි ගොවිතැනට ගොස් ගොවිතැන් කිරීමට පුළුවන් වෙන පරිදි පොහොර ලබා දීමේ ක්‍රියාවලිය යළිත් පෙර තත්ත්වයට ගෙනෙන්නට පුළුවන්කම ලැබුණා. පළවෙනි අස්වැන්න මුළු පාර්ලිමේන්තුවත් රටත් පිළිගන්නවා. තා සාර්ථක අතිරික්ත සහල් නිෂ්පාදන අවස්ථාවකට අපට පැමිණෙන්නට පුළුවන්කමට අපේ රටේ ගොවි ජනතාව ඒ විශ්වාසය තහවුරු කර තිබෙනවා. මම හැමදාම මේ පාර්ලිමේන්තුවේ සඳහන් කරේ මේ රටේ ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත විය හැකි රටක් ලෙස අපේ රටේ ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබලා ඒ කටයුතු අපි සිදු කිරීමේ ක්‍රියාවලියට සියලු දෙනා එක්ව මේවා අර්බුදයේදී සහයෝගය දෙන ලෙසයි. ගොවි ජනතාවට බලාපොරොත්තු ඉටු කර දෙන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ විශ්වාසය ජාත්‍යන්තරවද ප්‍රකාශයට පත් වී තිබුණු ලෝක ආහාර අර්බුදයේ හමුවේ ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අලුත් විශ්වාසයක් ලෝකයේ රටවල් සමග කටයුතු කිරීමේදී. දෙවැනි කාරණාව මම විශේෂයෙන් සඳහන් කරන්නට කැමති, රට පුරා අපේ රාජ්‍ය සේවය අපිට බොහෝ විට ප්‍රකාශනයට පත් වුණා. ලක්ෂ ගණන් රක්ෂාවල් වලින් අස්කරයි කියලා, ලක්ෂ ගණන් රක්ෂාවල් වල අහිමි වෙයි වහාම. ඒ නිසා මේක බහරපතලම තත්ත්වයක් කියා බොහෝ අය මේ අනාවැකි කියන දේශපාලනයේ අනාවැකි පළ කරා යථාර්ථයට ගමන් කරන ක්‍රියාමාර්ග සාකච්ඡා නොකර. මේ කාල පරිච්ඡේදය තුළ කථානායකතුමනි, පසුගිය මාස 12 තුළ රාජ සේවකයන් කිසිවකි අපි අස්කල්ල නෑ. කිසිම රාජ සේවකයන්ගේ වැටුප කවදාවත් නවත්තල නෑ. විශ්‍රාමිකයන්ගේ වැටුප් විශ්‍රාම දීමනාවල් නවත්වල නෑ. මේ ශ්‍රී ලංකාව ලබා දී තිබෙන ආදර්ශය. වෙනත් රටවල් මේ අර්බුදයන්ට මුහුණ දෙනකොට විශාල සංඛ්‍යාවල් රාජ සේවකයන් වාම ගෙදර යවුවා. විවිධ විශ්‍රාමික දීමනා ලැබපු ජනතා යුරෝපයේ වැනි රටවල් වල පවා ඒක අහිමි වුණා. ඒ නිසා ශ්‍රී ලංකා රජයට එය දිගටම කරන්නට පුළුවන්කම ඇති වුණා. දැන් පසුගිය කාලය තුළ මේ අරමුදේ හරහා අපි රුපියල් මුද්‍රණය කිරීම පවා අතීතවා තිබේ මේ ක්‍රියාවලිය මං හිතන්නේ ඉතාම පලදායි තත්ත්වයට පරිවර්තනය වෙමින් පවතිනවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි සංචාරක ක්ෂේත්‍රය සහ පිටරටින් අපට ලැබුණු විදේශ ප්‍රේක්ෂණයන්ගේ ප්‍රමාණය ගැන. මුලින් තිබුණු අර්බුදයෙන් අපි ගොඩබෙර දැන් 2022 සිට 2023 දක්වා වූ ලේඛනය මන් සභාවේ සභාගත කරනවා. Monthly remittances April 22 to March 23. How it has increased. There is confidence. People are remitting them in dollars. It's coming to Sri Lanka. We are back on the track of getting the remittances as before. We hopefully think that by the end of the year that we will reach a very satisfactory target, sir. ඊළඟට අපි සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබුණු විදේශ විනිමය යලි පණ ගන්නන්ට පුළුවන් වී තිබෙනවා. මේ 2023 වසරේ පමණක් පළවෙනි කාර්තුව, ඒ කියන්නේ තව දවස් තුනකින් හමාර වෙන අප්‍රේල්හි පළවෙනි කාර්තුවේ අපි 104කට ඉක්මවා විදේශ විනිමය රැගෙන එන විදේශ සංචාරිකයන් පැමිණ තිබෙනවා. මේ ප්‍රගතිය හරියාකාරව අප කළමනාකරණය කරන්නට හා එය ඉදිරියට ගෙනියන්නට පුළුවන් වුණොත් ඉතාම වාසිදායක තත්ත්වයකට පෙර පැවති තත්ත්වයන් ළඟට කිට්ටුවටම සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට මේ අර්බුදයෙන් ගොඩෙන්නට පුළුවන් ශක්තිය ලබා දෙනවා. ඒ වගේම අපි ආදායම් මාර්ග වැඩි කර ගැනීම ගැන පළවෙනි කාර්තුවේ පමණක් බදු ආදායම දෙගුණ කර ගැනීමට පුළුවන් වී තිබෙන ඒ බදු පැනවීම ගැන යම් කිසි රිදීමක් තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. ඒ ගැන රිදීමක් තියෙන්න පුළුවන්. බදු වැඩි කරාම වැඩි කරයි කියනවා, බඩු අඩු කරාම කියනවා, බදු අඩු කරපු නිසායි මේ පාඩුව උනේ කියලා. ඉතින් දෙකටම විරුද්ධයි. බදු අඩු කරාම අයවැලේකණෙන් මේ බදු අඩු කරපු නිසා මේ ආර්ථික අර්බුදය ඇති වුණා
කියනවා.
බදු වැඩි කරලා ආදායම වැඩි කරගෙන හිඟය පියවා ගැනීම සඳහා කටයුතු කරනකොට ඉංගේ පියවා ගැනීම සඳහා උත්සාහයට කටයුතු කරනකොට කියනවා බදු වැඩි කිරීමෙන් ඇති කරගත් අර්බුදයක් ඇති වී තිබෙනවා කියලා. අමාරු තමයි. අපි කවුරුත් මේ අමාරු කාලෙමම පිළිගෙන මේ සභාවේ කියපු කතන්දර මාස 12 තුල අමතක වී තිබෙනවා. මේකයි ප්‍රශ්නේ. පාර්ලිමේන්තු වගකීමක් ඇති ආයතනයයි මුළු රටක් බලන. පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයන් දේශපාලන වාසියේ මාසයකට බලලා කරන ප්‍රකාශයන් සහ ඊට වඩා ගැඹුරින් රටේ අනාගතය ගැන ඉටු කළ යුතු කාර්යභාරය ගැන කල්පනා කරන්නට ගිහිල්ලා කියලා මම යනිත් මේ හදිසි ප්‍රකාශයන් වල නිරත වී තිබෙන ගරු විපක්ෂයට ආයාචනය කරන්නට කැමතියි. සමහර විට හිතනවා IMF ගිවිසුම පමණයි තියෙන්නේ අපිට කියලා නෑ. IMF ගිවිසුම විවෘත කරලා තිබෙනවා ලෝකයේ අනිත් ජාත්‍යන්තර ආයතන සමග අපිට මූල්‍ය ගණදෙනු යලි පටන් ගන්නට, බැංකු ක්ෂේත්‍රයේ සමග ගණදෙනු යලි පටන් ගන්නට. ගරු කතානායකතුමනි, ඊට අතිරේක වශයෙන් අපේ මිත්‍ර රටවල ජනාධිපතිතුමා සඳහන් කරා පැරිස් කණ්ඩායම චීන, ඉන්දියාව, විශේෂයෙන් ඉන්දියාව මේ වගේ ආර්ථික බංකොලොත්කාමකට පත්වී තිබුණු අවස්ථාවෙත් ශ්‍රී ලංකාවට සුවිශේෂ ආධාර දුන්නා. බංගල දේශය අපිට හුවමාරු කරන මුදලක් දුන්නා. මේ තිබුණ බරපතල තත්ත්වයන් කෙරෙහි ශ්‍රී ලංකාවට ඔලු උස්සන්න පුළුවන් වෙයි කියන විශ්වාසය. ඒ විශ්වාසය අද තහවුරු කර තිබෙනවා. මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි මේ ජාත්‍යන්තර සහයෝගය තුළ අපිට ඒ විශ්වාසනීය මාර්ගයේ ගමන් කරන්න මේ ගිවිසුම ශක්තියක් වෙයි. ඇයි මේට අතිරේකව ශ්‍රී ලංකා රජයට තව වැඩපිළිවෙළවල් තිබෙනවා. IMF ගිවිසුමේ තියෙන දේ පමණක් නෙවෙයි අපේ ආර්ථික හා මූල්‍ය ප්‍රබෝධය ඇති කරගැනීමට ගමන් කරන්න කියන ටික ඉතාම වගකීමෙන් මම කියන්න කැමතියි. පෞද්ගලික ආයෝජනයන් පැමිණීම පටන් ගන්න තිබෙනවා. සාල මහා ප්‍රමාණයක් නැති වුණාට එය ප්‍රගතියක් බවට පරිවර්තනය වී තිබීම හොඳ ලක්ෂණයක් කියලා අපි විශ්වාස කරනවා. ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයක් තිබෙන බව නිරන්තරයෙන් කියනවා. එය වැරදි විදිහටත් වචනේ පාවිච්චි කරනවා. යම් යම් ආයතන පාඩුවට ගමන් කරන බවත් අපි දෙපාර්ශ්වයම එකඟ වෙනවා. ඒ නිසා ඒවා පිළිබඳ සාකච්ඡා කොට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි මඟ පෙන්වීමක රාමුවක් IMF එක අපිට දීලා තියෙනවා. ඒක නෑ කියලා අර කියන්නේ නෑ. ඒ අනුව අපි කටයුතු කරන්නට පුළුවන්කම අපිට විශ්වාස කරනවා පුළුවන් වෙයි කියලා. දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නේ දුගී බව අපේ රටේ සමාජයේ පැතිරී ගී තිබෙනවා. මේක අලුත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක යම් කිසි දුරකට වැඩි වී තිබෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් දුප්පත්කම ඔය ඔබලාගේ ආණ්ඩුත් අපේ ආණ්ඩු කාලවල පිළිගෙන දුප්පත්කමට විසඳුම් සෙවීම සඳහා වූ සහන මල්ලවල් ඉදිරිපත් වුණු වැඩපිළිවෙළක් තිබෙනවා. මේක තමයි යථාර්ථය. අපි මේ වෙල්ෆෙයා නෙට් එක හරහා that is giving the protection to the most underprivileged low income families in the country. It will remain. It will be increased. For the increase we have got the assurances. And in by July, as explained, this increase will start. ලබා දී හැකි සහන මල්ල ඒ ආරක්ෂක දැල මේ ගිවිසුම යටතේ අවශ්‍ය කරලා නැහැ. එය පවතිනවා. එය අමාරු අභියෝගයක්. ගරු කථානායකතුමනි, එය ජය ගත යුතුයි. සමහර අය හිතන්න පුළුවන් මේ තුලින් එක රැයින් මේ ප්‍රාතිහාර්යම මනවා කියලා. මම එසේ අග්‍රාමාත්‍යතුමා හැටියට ප්‍රකාශ කරනවා, එක රැයින් ප්‍රාතිහාර්යම වෙන්නේ නැහැ. ආර්ථික පණ ගැන්වීමට කාල පරිච්ඡේදයක් අවශ්‍යයි. ඒ විශ්වාසය අපේ දෙගොල්ලවත් ඉෂ්ට කරන්නට පුළුවන් වෙන්නේ රටේ ආර්ථික ක්‍රියාදාමයේ යෙදিলা තිබෙන කොටස්වල සහයෝගයෙන්. ඒ උදාහරණ දෙකක් සංචාරක ශේස්ත්‍රයේ හොටල් කර්මාන්තයේ අපේ විදේශ විනිමය වන අපේ විදේශ ප්‍රේක්ෂකයන් ඒ විශ්වාසය. ඒ වගේම අපේ රටේ ආර්ථිකයේ අනිත් ශේස්ත්‍ර බැංකු ශ්‍රේෂ්ත්‍රයේ ඉහළ පොලියක් පවතිනවා. මේ නිසා කර්මාන්තකරුවන්ට ආයෝජනකරුවන්ට රට තුළ සිටින යළි තම ශේස්ත්‍ර පණගැන්වී හැකි ක්‍රියා මාර්ගයකට අපි පිවිසෙන්නට ඕනි. මේ අතිරේක ක්‍රියා මාර්ග ඇතිකර ගැනීමට පුළුවන් වුණු විශ්වාසය තමයි දේශීය ජාතික කර්මාන්තකරුවන්ට ලබා දී හැකි ක්‍රියා මාර්ගයේ ඉදිරියේ ගොඩනැගීම සඳහා. එය රජයේ විසින් අතහැර නොමැති බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ වගේම අපි අපේ රටේ ඉදිරිය සඳහා ගමන් කිරීමේදී රුපියලේ වටිනාකම ඩොලරය හරහා සමග සංසන්දනය කරන්නේ නම් යම්කිසි ප්‍රගතියකට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ විශ්වාසයක් ඒ මහා ප්‍රාතිහාරයක් කියලා හිතන්නට නැතුව ඒ ප්‍රගතිය ඇති වී තිබෙන විශ්වාසය අපි ඉදිරියට ගෙන යමු කියන ටික ශක්තිමත් භාවයට ආර්ථිකයේ පණ ගැන්වීම සඳහා උපයෝගී වෙන ඇති බවත් අපි සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම අපේ රටට ලැබෙන අලුත් උත්සාහය තුළ රාජ්‍ය අංශයේ පමණක් නොව ජාත්‍යන්තර ආයෝජනයන් හා දේශීය පෞද්ගලික අංශයටද ආර්ථිකයේ වෙළඳපොළ තුළ ක්‍රියාත්මක කළ හැකි ලෙස වෙළඳපොළ සකස් කර ගැනීමේ මූලධර්මයේ මූලික සාධකයන් අපි පිළි අරගෙන කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ගයක යෙදিলা තිබෙන බව මේ ගිවිසුම තමත් එයට ශක්තියක් දෙන බව ප්‍රකාශ කරන්නට කැමැති. අපි බලමු. මම යළිත් ඉල්ලා සිටින්නේ පසුගිය මාස ගණනාව තුළ ගමන් කර ඇති මාර්ගයට අලුතෙන් ආර්ථික විශ්වාසයක් ජනිත කරන ක්‍රියාමාර්ගයේ ඉතාම පැහැදිලිව මේ ආර්ථිකයේ යලි පණ ගැන්වීමේ උත්සාහයට අද අවශ්‍ය පදනමකට අපි පැමිණ තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ IMF ගිවිසුම හා ඊට අතිරේකව අපි පිවිසෙන අලුත් ආයෝජනයන් හා ණය සහන ආධාරවලට පිවිසෙන්නට ද්විපාර්ශ්වික එකඟතාවයන්ද ඇතිකර ගැනීමට අපේ මිත්‍ර රටවල් සමග ද්විපාර්ශ්වික එකඟතාවයන්ට බාධාවන් ඇති කිරීමට තිබෙන්නා වූ යම් යම් සීමාවල් ගිවිසුමේ තියෙනවා. නමුත් ඒ ගිවිසුමේ සීමාවල් තුළ එම ද්විපාක්ෂික ගිවිසුම් වලට එළඹීම අවශ්‍යයි. ඒ වගේම අපි මූණ දෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ ණය ගෙවීමේ අර්බුදය. ණය ගෙවීමේ අර්බුදයට අපිට ශක්තිමත් ආර්ථික ක්‍රියාමාර්ග තුළින් විදේශ විනිමය සොයා ගැනීම තුළින් මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණය වෙන්න අපිට ණය දුන් රටවල් වගේම පෞද්ගලික ක්ෂේත්‍රයේ සහයෝගය ලැබෙනු ඇතයි අප තරයේම විශ්වාස කරනවා. ජාත්‍යන්තරව හා දේශීයද මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවෙනවා. ගරු කථානායකතුමනි, ඒ නිසා රජය හැටියට දේශපාලන ස්ථාවර භාවය ඇති කරලා තිබෙනවා රටේ. ආර්ථික ස්ථාවර භාවයට විශ්වාසය ගොඩනගලා ආර්ථික ස්ථාවර භාවය ඇති කරලා තිබෙනවා. බොහෝ ක්ෂේත්‍රවල ආර්ථිකයේ අඩපණ වුණු අංශ යළි පණ ගැන්වී තිබෙනවා. ඒ වාගේම ඉදිරියේදී බැංකු ක්ෂේත්‍රයත් ජාතික කර්මාන්ත ක්ෂේත්‍රයන්ද හවුල් කරගත් නව ආර්ථික ක්‍රියාමාර්ගයකට අවතීර්ණයට වෙන්නට පුළුවන් විශ්වාසය මේ ගිවිසුම විසින් ලබා දී තිබෙනවා. මම මේට වඩා කාල වේලාව ගන්නේ නැහැ. විදේශ විනිමය පිළිබඳ තිබුණු අර්බුදයන් හා ගැටලු අවිනිශ්චිත භාවයන් දුරු වෙමින් පවතින බව ගරු කථානායකතුමාද පිළිගන්නවා ඇති. අපිට අපේ එකඟ වුණු ව්‍යාපෘති රාශියක් විදේශ රටවල්ලා වෙමේ විවිධ ආයතන යළි ඇති කිරීම සඳහා වූ සාකච්ඡා දැන් ආරම්භ වෙලා තිබෙනවා. පසුගිය කාලවල නැවතී තිබුණු ඒ ව්‍යාපෘති ග්‍රාමීය හා යටිතල පහසුකම් පිළිබඳවද ආරම්භ කරන්න පුළුවන් වී සාකච්ඡා ආරම්භ කළ තිබෙනවා. එයද රටේ ආර්ථිකයේ අලුත් පණ ගැන්වීමකට යමුණු ඇති බව සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව මේ අමාරු කාල පරිච්ඡේදයට මුහුණ දුන්නු ගමනේ ගොඩේමින් අලුත් විශ්වාසයකින් ජනිත කරන අවස්ථාවේ අනිවාර්යෙන් නාස්තිය නැමැතිය යුතුයි. අනිවාර්යෙන්ම දූෂණය නැමැතිය යුතුයි. මේ තමයි අපේ රටේ බරපතලම පිළිකාවක් බවට පත්වී තිබෙන්නේ. නමුත් ඒකට ගෙවන්න වෙන්නේ එය පාලනය කර ගැනීමට බැරි වුණොත් විතරයි. අපිට පාලනය කර ගන්නට පුළුවන් වුණොත් මේ දැවැන්ත නාස්තිය හා දූෂණය පිළිබඳව මූණ දෙන අභියෝගය අපි පාර්ලිමේන්තුවක් ලෙස එයට මැදි අති අදාළ නීති රීතිවලට සම්මත වීමට සහයෝගය දක්වන ලෙස ඉල්ලමින් අද අනුමත කර ගැනීමට ඉල්ලා සිටි මේ ගිවිසුම එලෙස සාර්ථක කර ගැනීමෙන් අපට ග්‍රාමීය වශයෙන් සිටින ජනතාව තුළින් තවත් ආර්ථික නිෂ්පාදන වැඩි කර ගැනීමේ මාර්ගවලට දැන් දොරටුව ආරම්භ වෙනවා. ඒ වගේම තරුණ පරම්පරාවට අලුත් ක්ෂේත්‍රවලට පිහිටීමෙන් විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසීමෙන් නව ආදායම් මාර්ග යළි උපයා ගැනීමට හැකි අංශ බිහිකර ගැනීමට පුළුවන්කම සඳහා රජය තාම ස්ථාවරව කැපවී උත්සාහයක යෙදෙන බවත් මෙහි අපි සඳහන් කළේ සමස්කියන්ට. ඒ වගේම දැන් බොහොම ලොකු විවාදයක් සිදු වුණා පළාත් පාලන ශේත්‍රයේ තරගෙට ඉදිරිපත් වී තිබෙන අයට වැටු හෝ දීමනා ගෙවන්ඩි කියලා. එය අණ්ඩුක්‍රම වස්ථාව අනුව මන්ත්‍රීවරණ කොමිසම පළවෙනියෙන් විශ්වාස කළා එක් කරන්න බෑ කියලා. මැතිවරණ කොමිසම සමගම සාකච්ඡාවක් කරා රාජමැතිතුමා කිව්වා වගේ. ඒ අනුව මැතිවරණ කොමිසම තමනට එසේ නිර්දේශයක් කළ නොහැකි වුවද රජය හැටියට ඕන්නම් ඒ තීරණය ගන්න කියලා පවතින නීති රීති උල්ලංඝනය නොවෙමින් කටයුතු කරන්න. ඒ නිසා කිරියල්ල සභානායකතුමා කිව්වා වගේ ඒ සියලු දෙනාට ඒ රාජකාරියේ වැටුප් ලබා ගැනීමට පුළුවන් සේවයට පැමිණීමට පුළුවන් අවස්ථාව අපි එන සතිය ඇති කරනවා. නමුත් මැතිවරණ නීතියක් පවතිනවා. මොකද මැතිවරණ කොමිසම මැතිවරණය කල් දාලා මිසක් අවලංගු කරලා
නැහැ.
ශ්‍රේෂ්ඨ අධිකරණයේද අධිකරණය හැමේ නඩුවක් තියෙනවා. තව සති දෙකකින් ඒ විභාගයට ගන්නවා. මේ මාසේ 10-11 යන දිනයන්වල. ඒ නිසා මැතිවරණ නීතිය උල්ලංඝනය නොවන ආකාරයේ කටයුතු කරන්නයි කිරියල්ලකරු මන්ත්‍රීතුමනි තම ඡන්ද ප්‍රදේශයට බලපෑමක් නොවන කිට්ටුතම ප්‍රදේශද ඡන්ද ප්‍රදේශයෙන් පිට වාර්තා කොට සේවයට හිමි වැටුප් හා රාජකාරී කරන්න ඉඩකඩ සලසා දීමට තීරණයකට අපි ඇලඹ තිබෙනවා. මම හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් කියලා. මොකද තමන් තරඟ කරන ගමේ පාසලේ ගාවේ පාසලේ තමන් තරඟ කරන තැනම නම් තාම ඡන්දේ අවලංගු නැත්නම් තම ඡන්දේ තියලත් නැත්නම් එතන විදුහල්පතිවරයෙක් කෙනෙක්ට කටයුතු කරන්න බෑ. මේක අපිට නෙමෙයි මැතිවරණ කොමිසම අපිට කියලා තියෙන දේ. මේ වගේ උදාහරණ රාශියක් දෙත හැකි. නමුත් විශාල ප්‍රමාණයක් ඒකට ගොදුරු වෙන්නේ නැහැ. කිට්ටුතම තම බල ප්‍රදේශයෙන් පිට කිට්ටුතම ස්ථානයට ගමන් කරන්න පුළුවන්කමට පැමිණෙනවා. ඒ වගේම රාජ ආයතන බල ඈත ප්‍රදේශවලින් පැමිණෙන අයට කිසිම බාධාවක් නැතුව යළි ඒ ස්ථාන කරා පැමිණෙන්නට පුළුවන් අනුමැතියට අපි එන සතියේ චක්‍රලේඛනය පිට කරනු ලබනවා. අපි විශ්වාස කරනවා ගරු කථානායකතුමනි මේ වෙලාව නම් මට නෑ. නමුත්
ඉස්සතුවන්ත වෙන ඔබතුමා එහෙම කැබිනට් පේපර් එක ඉදිරිපත් කරලා තියෙනවා නම් දැන් ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ අගමැතිතුමා අප්‍රේල් මාසේ සමහර අයට මූලික වැටුප ගෙවන්න තීරණය කරත් සමහර ආයතනවල අපේක්ෂකයන්ට මූලික වැටුප ලබා දීලා නැහැ සමහර තැන්වල. ඒ වගේම දැන් ගුරුවරුන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට නිශ්චිත වශයෙන් පැවරිච්චි මේ විෂය නිර්දේශ කවර් කරන්න ඕන, ආවරණය කරන්න ඕන අවසන් වෙනකොට. ඒ නිසා ඔවුන්ට පාසල් යාමට නොහැකි වීම නිසා තමන්ගේ විෂයන්ගේ කාලය අවසන් කරගන්නත් ඒ දරුවන්ට ඒ විෂයන්ට බැරි වෙලා තිබෙනවා. එනිසාර ගුරුවරු පාසල් මාරු කරනකොට මතුවෙන ප්‍රශ්නේ තමයි මේ ඉස්කෝලේ යා ගණිතය ඕ ලෙවල් ගණිතය උගන්වමින් නම් හිටියේ. ඒතර එතෙන්ට ඒ ගුරුවරයෙක් නැතුව යනවා. එනිසා මම හිතන්නේ අර ටිකක් පාසල් අනිත් ඒවා නම් ටිකක් ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් පාසල් වල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිශ්චිත විෂය භාර ගුරුවරයා ඒ නිශ්චිත පාසලේ සිටිය යුතුයි. ඒ වෙනුවට එයා වෙන පාසලකට යොමු කරොත් ඒ පාසලේ ඒ විෂය භාරව ගුරුවරයෙක් නැති වෙන ප්‍රශ්නයක් මතුවෙනවා. එනිසා ඔබතුමා ටිකක් අඩුම තරමේ පාසල් ගුරුවරු ගැනවත් ඒ ගැන කල්පනා කරන්න. අනෙක් කාර්යයන් අතර ලොකු පැටලවිල්ලක් එන්නේ නැති වෙයි. ඒ වගේම ඔබතුමා දැන් කිව්වා ලබන සතියේ මේ තීන්දුව ගන්නවා කියලා. මම හිතන්නේ ඉක්මනින්ම ඒ තීන්දුව අරගෙන මේ මැයි මාසයේ ආරම්භයේදී ඒ හැම දිනාටම වැඩට යන්න අවස්ථාව සලසා දෙන්න කියලා ඔබතුමා ඉල්ලනවා.
අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා කියපු කාරණේ අවධානය අපි යොමු කරනවා. මේ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. නමුත් ඒක සමස්ත සියලු දෙනාටම බලපාන දෙයක් නෙමෙයි. ඒ නිසා එවැනි අධ්‍යාපන ශාස්ත්‍රයේ බලපාන ගැටලු මතුවෙනවා නම් හෝ ඒ විශේෂ ස්ථාන කීපයක හරි ඒවා අපිට අදාළ ආයතන ප්‍රධානීන්ට වෙනම මැදිහත් වෙන විසඳුමක් ඇති කිරීමට කටයුතු කරන්න පුළුවන් වෙනවා. මේ ක්‍රියාත්මක කරන්නට දැනට කැබිනට් පත්‍රයේ ඉදිරිපත් කළ තියෙනවා. ආරාජ්‍යමත්තුමා සඳහන් කරපු විදිහට ඊළඟ කැබිනට් රැස්වීමට අනුමත කරන්න.
ඔව් කිරියල්ල මිතුමා.
මිතුමා අර IMF එකට 16 වතාවක් ගිය කිව් ඒක ඇත්ත ගරු කතානායකතුමනි. නමුත් ඒ ගියේ අපේ රට බංකුලොත් පිට අවස්ථාවක නොවේ. බංකුලොත් ඒ 16 වතාවෙම අපේ රට බංකොලොත් තුන්නේ. එතකොට සාකච්ඡා කරන්න තියෙන්නේ IMF එකයි අපි විතරයි. දැන් බංකොලොත් ආණ්ඩුව බංකොලොත් කියලා ගියාම IMF එකයි අපි විතරක් නෙමෙයි නායකාරයෝ ඔක්කොම මේකට සම්බන්ධ වුණා. ඉතින් තාම චීනය ඒකකතාවේ පළ කරලත් නැහැ. ඉතින් ඒක වෙනසක් තියෙනවා. පැහැදිලිව මොකද ආණ්ඩුව බංකොලොත් වෙන බව දැන නිකන් හිටියා. ඒතකොට අනිත් එක තමයි දැන් රජයේ ආදායම වැඩි වෙලා තියෙන පසුගිය වර්ෂයේ බිලියන 316කට ඊට කලින් අවුරුදු තිබ්බේ 140යි දෙගුණයක් 100ට 105. ඉතින් මැතිවරණය තියන්න පුළුවන්. මොකද ඡන්දවලට බය රට පාලනය කරන්න බෑනේ කරු කතානායක තිබුණි. අර කියන්නේ එච්චරයි.
නේද? බොහොම ස්තුතියි.
ආ. කරු කතානායකතුමනි ලක්ෂ්මන් කිරණල් මැතිතුමා කිව්ව කාරණේ මම හිතන්නේ එතුමාලා 16 වතාවක් ශ්‍රී ලංකා ආණ්ඩු ගිහිල්ලා තියෙනවා. ඒක නැහැ කියලා කියන්න බෑ. 16 වතාවක් ගිහිල්ලා තියෙන මොකටද ගියේ? මොකද්ද බාරගෙන නොකරේ? ඇයි බොරු පොරොන්දු දීලා ආවේ එතන? ආදීරේ බොහෝ දේට පිළිතුරු දෙන්නට සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මේ ආණ්ඩුවට කියන දේ ඉතා නියතමානීව ප්‍රකාශ කරන්න ඕනේ. ක්‍රියාත්මක නොවුණු දේවලුත් අමාරුකම හරහා කටයුතු කරමින් we had to convince the IMF of what we had not implemented. Why didn't we implement? All those issues have been overcome by this government. And therefore, we'll, only thing what I wanted to remind the opposition is that we have gone to the IMF 16 times, and whenever we went and came back, whatever the agreements we reached or the agreements that were guaranteed by them, all the pledges, we never placed before Parliament for a debate or for a approval. And this is the first time it's happening, Honorable Kiriyalla. So, Honorable Ranil Wickremesinghe has placed it before the House. It's a national decision for all the members to take. I hope all the members will support it. Thank you.
Thank you.